ഇപ്പോഴത്തെ പൗരന്മാരെ വിദ്യാഭ്യാസത്തിന് നമുക്ക് ഈ മുഴു പരിചയ അതിജീവന മധ്യസ്ഥാനങ്ങളുണ്ട്.
ഹിത്തട്ട് ഹിത്തമ്മ ദ്വാരേക്കറ കണ്ണുള്ള ഉദാഹരണ കത്തോന്നു നോക്കുസൊക്കെ ബുദ്ധിക്കാരുടെ അവസ്ഥ ആയി
ഹദവത്തവത്ന
ബുദ്ധിക്കാരുടെ അവസ്ഥ ആയി ഇത്തക്കോട്ട് എയാത്തെ ഏ വിജ്ഞാനിന്റെ പവത്തിന്റെ ഇത്താമ സിയും രൂപകലാപ്യാക്കി തരത്തി വിളങ്ങത്തി ഇത്തക്കോട്ടെ
വിജ്ഞാന തീയണ
ഞാൻ എത്ര ഞാന് ഹലിയും റൂപ്പി ബന്ധിലെത്തിയത് ഇത്തക്കൊട്ട് ബന്ധിലെത്തിപ്പോഴും ഏമാറ്റം പൗത്തിന് സിത്തട്ടിക്കുന്ന അവർ ഭവാംഗ സിത്തക്കിയ ഭവാംഗ സിത്തക്കിയിലൊക്കെയാണ് അനിത്യത്തെക്കത് പഹലണവും ഏ സിത്ത തീരണമെന്നും മനസ്സ് നിറഞ്ഞ ഉപ്പന്ന ഭവീ ഫലത്മത്തിനത്തെ പൗത്തിന് സിത്തെടുത്താൽ ഭവാംഗ സിത്തക്കിയിലൊക്കെയാണ് ഇത്തക്കൊട്ട് അപ്പം സംബന്ധം എത്തി ഇസ്മായ സംബന്ധം എത്തി കിസിമ തനക്ക് വിജ്ഞാനം എന്നായിരുന്നു നീ പുതുക്കിയതൊക്കെ ഇതൊക്കെ ലേദഹത്ത് തീയുന്ന ഹെമതനക്കം ധനന്നെ ഹെമതനക്കം ഹിത്തീയ ഇന്ധന കറണ്ട് കേക്ക തനക്ക് വത്തുറത്ത് വത്തുറ കൊത്തിണ്ടാത്തതെമ്മ വധിനോന്ന് അന്ന് യോഗി സിദ്ധിയർത്ഥമായി മേ സിത്തിയെത്തിയെന്നെ സിത്ത ഇക്കത്തനൊക്കെ പവത്തിന്തി ഏ സിത്ത എത്ര കറക്കുന്ന പവത്തിന് ഹയ പുറാമ സവിഞ്ഞാന കമത്തിയാണ് അപ്പം മേമ ഹൊള്ളണ്ട് പുള്ളുവാം മേമ കറണ്ട് പുള്ളുവാം എങ്ങനെ നമ്മണ്ട് പുള്ളുവാം ഹെമദേക്കം കറണ്ട് പുള്ളുവാം മേ ഹയഹ ബന്ധിലമായി തീരുന്ന ഹിത്ത ഏ ഹിത്തട്ട് കീന ഭവാംഗ മട്ടമേ സിത്ത ഏക വിപാക സിത്ത ഏ വകയ സിത്തക്കും കിരിമാറമണ ധനകണ്ട ഏകം കറാമേ മേ ജീവിതേന്ദ്രിയ പവർത്തന കൃത്യ വിത്തര വിഭാഗ ഇത്തക്കോട്ട് ഏക പേര അവിദ്യ കർമ്മേ ഹട്ടകത്ത ഏക ദോസക്കുത് നയകട കറണ്ടേക്കുത് ഏമട്ടമേ പവത്തിന സിത്തട്ട് അഹട്ട രൂപ കെട്ടണ ഏമട്ടമില്ല രൂപേ ദനക ഭവട്ട പത്തിന ആപ്പാവ് രൂപേ ധനഗനിയമത്തേക്കും ധനഗനിയം തീവ്രം നോക്കട്ടും ആയത്തെ ആ ഹിട്ട വിരിയട്ടം പത്തിനും കൈ പ്രയത്നത്തിന് ഈയത്തിനും ഇപ്പൊ വിരിയട്ടമായ സിത്തെ പ്രയത്നത്തിന് ഇട്ടക്കൊട്ട് അപ്പിട്ട് മേ ദക്കിനാഹന്ന് സ്പർശായത്തിന് ഹയഹർഹത്തമായി കർമ്മ നിമിത്തി ഘട്ടകാണിക ദക്കിനദി ദക്കിമും പത്തി നിരുദ്ധായി കിയല്ലുണഹാമ എത്തിഭവത്ത് അപ്പിട്ട് നിമിത്തി പുനഹാമ അപ്പി തീയനദി സ്ത്രീക്കല്ല യനോ വകേ മരണാസന്ന മുഹത്തിൽ വിജ്ഞാനെ ഒരു വിധിയേറ്റം പോകാഗ്രയാണ് എനക്കൊട്ട് മേ വിധിയേറ്റം ആഭവ രൂപയ്ക്ക് ബസകാരണം ബസകത്ത ആയത് മേ വകീ രൂപയ്ക്ക് സവിജ്ഞാന കഴിയുന്നു സവിജ്ഞാന കായി പിഹിട്ടല്ല ഏ ഇത്ത ഘട്ടിന ആരംഭം വിന്ദു വിന്ദു ജീവത്തെ നിക്കത്തമായി അപ്പി ഹമ്മിലാമ കറാസക്കെ അപ്പി നമുക്കെന്ന് ദേവി അനുഭവത്തെ ദേവി സത്യകണ്ട് ഏവകത്തമ്മ താമസിയും അനക്ക് വിഞ്ഞാനേറ്റ് ഇടക്കൊന്നെ നമുക്ക്
അവകാശമൊക്കെ
കടയിൽ വെടിക്കുന്ന കൊട്ടാരം മുതലാളിക്കുകയാണ് එයා වාහනයක් පදරෝ ඩ්‍රයිවර් මහත්තයෙක් කියනවා. බැරි වෙලා හේනට කුඹුරට ගියොත් එයා කොයි මහත්තයෙක් කියනවා. කරන වැඩේ නම් කරනවා. එතකොට අරමුණු දැනගන්නකොට විඥානය කියනවා. අරමුණු මනින නිසා මනෝ කියලා කියනවා. අරමුණු මනින මවන නිසා මනෝ කියලා
කියනවා.
අරමුණු හිතන නිසා චිත්ත කියලා කියනවා. කියන්නේ ඒක දෙවල් හිතන අපිට ඒ
හිතෙන්නේ.
ඒ හිතන ලක්ෂණය අල්ලගෙන චිත්ත කියනවා. ඇහැට ගැටෙන දේවල් මේ කනට හැර ශබ්ද දැනගන්න අර්ථයෙන් විඥානය කියනවා. ඔය මේ ජීවිතින්ද්‍රිය පවත්වමින් අරමුණු හැම අරමුණකටම තමන්ට සාපේක්ෂතාවයකින් මනමින් ජීවත් වෙන සිත තමයි මනෝ කියලා කියන්නේ. ඊගාවට මේ මනෝ ධාතු කියලා කියන්නේ බොහෝ වෙලාවටම ඉපද නිරුද්ධ වෙච්ච දේවල් ඇති හැටියට සිහි කර කර ඉන්න හිතට. මනෝමය කියන්නේ ඒකයි. මනසෙන්ම හටගත් දේවල් දැන් මනෝ ධාතු බොහෝ වෙලාවට ඇහෙන් දැකලා නිරුද්ධ වෙච්ච, කනෙන් අහලා නිරුද්ධ වෙච්ච අරමුණු සිහි කර කර ඉන්න ලක්ෂණය තමයි මනෝ ධාතුවේ ස්වභාවය. මනෝ කියන්නේ ඒකයි. ඒ කියන්නේ ප්‍රකෘති මේ සැබෑ ප්‍රකෘති අර්ථයෙන්
නැහැ.
ඒ නිසා මේ ඒ ඔක්කොම එකම ධර්මතාවයේ කරන වැඩෙන් නම් කරලා තියෙනවා. ඒකයි චින්තෙන්ති විජානන්තීති චිත්ත. හිතන්නේ දැනගන්නේ සිත කියලා. සිත කියලා තියෙන එකක් නෙමෙයි. කෘත්‍යයක් අවස්ථාවට මේ දැනගන්නවා නම් දැන ගැනීම කෘත්‍ය කළා නිරුත්ත වෙනවා. අරමුණ හිතන කෘත්‍ය කළා නිරුත්ත වෙනවා. එකම හිත කියලා එකක් නැහැ. හිතීමේ හැකියාව තමයි තියෙන්නේ. මේ හැබැයි හිත හඳුනගන්න තියෙන ක්‍රමයක් තියෙනවා. යම් වෙලාවකට සිත උපදිනකොට ඒ සිතේ තියෙන සංඥාව යම් බඳුද සිතේ බඳු වෙනවට. දැන් අපි කියමු අපිට මේ ගස්කොළන් හැඩතල පේනකොට මේ රූප සංඥාව යම් බඳු දැන් දැනගන්න චක්කු විඥානේ බඳු. එතකොට මේ විඥා මේ තමයි ඒ සංඥාවෙන් තමයි විඥානේ හඳුනගන්න වෙන්නේ. විඥා ඒ කියන්නේ සිත හඳුනගන්න පුළුවන්. එතකොට දැන් සිතේ ලක්ෂණත් නෙබඳු. මේ විදිහ දැනගන්න සිතක් දැන්. මේ සිත තමයි සිතේ ඇති කොහොමද කියන්නේ කියොත් ඒ වෙලාවට තියෙන සමන්ත පේන සංඥාවේ ලක්ෂණය කියන්නේ ඒ තමයි හිතේ ලක්ෂණය. සද්දයක් ඇහෙනකොට දැන් සෝත විඥාන සිත කියන්නේ මොකටද? ඒ සද්ද සංඥාවියම් මොකද සිතේ බත්. දැන් මනෝ විඥානේ මොන වගේද කියලා කියන්න වෙලාවට හිතට සිහි වෙන ධර්ම ආරම්භ දැන් ගෙදර ගන්න සිහි කරන්නේ ගෙදර කියලා තේරෙන පහතටම යම් බඳුද හිතේ බඳු. මනෝ විඥානේ කියන්නේ හැම වෙලාවෙම සංඥාවෙන් දැනගන්න විඥානේ කියන්නේ මේ ඒ සංඥාවේ ස්වභාවයමයි විඥානය අරගෙන තියෙන්නේ. මොකද එකම වස්තුවේ සිත සමග එකටම ඉපදිලා එකටම පැවතිලා එකටම නිරුද්ධ වෙන කෘත්‍යය තමයි චෛතසික ටිකෙන් කරන්නේ. ඒ චෛතසික ටික තමයි දැනගන්නේ. දැනගන්න ටිකම හඳුනනවා, හඳුනන ටික දැනගන්නවා. ඒ විදිහට තියෙනවා.
සමහරවිට ඉතින් මැරෙනකොට අර කර්ම වලින් නැල්ල ගන්නකොට අර පරණ විඥානේ මොහොසිත ඉතින් තමයි යන්නේ.
නෑ.
වෙන එකක්
කියන්නේ. වෙන එකක් කියන්නේ දැන් අපි හිව්වොත් මේ දැකපු එක දැකීමෙන් පස්සේ දැන් අපිට අරමුණක් මෙහෙම ඇහැට පෙනෙන අවස්ථාව විපාකයි. ඔන්න දැන් පෙනෙන දේ නිරුද්ධ වෙනවා. පෙනෙන්න උපකාර වෙච්ච ඇහත් රූපයත් ඒ චක්කු විඥානේ ඒ සිතේ උපන්න වේදනා සංඥා චේතන කියන ස්කන්ධ පංචකයම විපාකයි. ඔන්න පෙනෙන අවස්ථාව. ඔය නාම රූප දෙකෙන් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු නැතුව ප්‍රත්‍යතික නැති වෙනකොටම නැති වෙනවා. ඊට පස්සේ අවිද්‍යාව මුල් වෙලා ධර්ම ආයතනය හදන්නේ. ඒ කියන්නේ නිරුද්ධ විච්ඡේදයේ ඇති බවට සිහි කරන ලක්ෂණය ඇති කරගන්නවා අවිද්‍යාව. දැන් සිහි කිරීම නිසා ඔන්න සිහි කරපු එකට කිව්ව මනෝ ධාතු කියලා. දැකපු දේ සිහි කරගන්න එක. සිහි කරගත්තහම ඒ මනෝ ධාතුවෙන් කියන්නේ දැකපු දේ සිහි කරගන්න සිතට. සිහි කරගත්තා ඔන්න දැන් මත්තල මෙතනද ගියා කියනකො මේ දැකපු පරිසරය සිහි කළා. සිහි කරන හිතට මනෝ ධාතු කියනවා. ඒ මනෝ ධාතු සිතෙන් සිහි කරපු මේ සටහන දැනගන්න හිතට මනෝ විඥානය කියනවා. ඒ කියන්නේ දැන් අපිට සිහි කරන දෙයට දැනගන්න බෑ. ඊට පස්සේ මේ හිත හැම වෙලාවෙම අර ওই භවංග සිතේ මට්ටම එහෙම තමයි. හැම වෙලාවෙම මොන හරි දෙයක් හිතනවා නිරුද්ධ වෙනවා. හිතනවා නිරුද්ධ වෙනවා. හැම වෙලාවෙම එක එක දේවල් හිත හිතා ඉන්නේ. එක දෙයක් නෙමෙයි දැකපු අහපු අතීතයේ ඉඳලා අපිට හම්බුනේ නැතුනට අපි දන්නේ නැතුනට මේ භවයට පමණක් සීමා වෙච්ච නැති දේවල් පවා හිතෙනවා. දැන් ඒකයි අපිට ඔය කවදාවත් අහලා දැකලා නැති හිනුනොත් වෙන්න පුළුවන්. මොකද ඒ අපි මේ ජීවිතේට හුරු නැතුනට එතෙන්ට යන්න නොහුරු එකක් නෙමෙයි. එතකොට අරමුණු හිතනවා දැනගන්නවා. එතකොට මේ අපි කියමුන්න ගෙදර කියලා සිහි කෙරුවා දරුවා ගැන සිහි කරනවා. ওই විදිහට සිතේ සිහි කර කර ඉන්නකොට යම් සිතකින් සිහි කරපු නිමිත්තක් අරබය දැනගන්න මට්ටම් එනකොට මනෝපටිච්ච ධම්මේච්ච උපජ්ජති මනෝ විඥානං වුණොත් තමයි මනෝ විඥාන සම්පත්තියක් වෙන්නේ. එතකොට තමයි අපි ආපහු
දන්නේ.
අපි දන්නේ. මම ඔකට අර මම කියන්නේ ඔයම ලොතර යොලොර ටිකට් අදිනකොට අර තියෙන යටින් බෝල ගොඩාක් නටනවා. අර ස්විච් එක කරකවුවම එක බෝලයක් විතර ගුඩට
එන්නේ.
ඒ වගේ සිතවිලි ඉපදෙ නිරුද්ධ වෙනවා කෙලවරක් නැතුව. එයින් ඉඳලා හිටලා එකක් උඩට ආවහම එකක් ඇත්ත වෙලා එකක් අල්ලගෙන මේ ඒකට gedara කියන එක ඇත්ත වෙලා ඒකට නැවත සිත් හිතා යනකොට ඔන්න ඒක අපි දන්න ඔන්න ద్వාර චිත්ත විද්‍යාවක් කියනවා. නමුත් ඒක එකක් ඇත්ත වෙලා ওই උඩට ඇවිල්ලා අල්ලගෙන කියලා තියෙන්නේ. නමුත් යට සිතවිලි ඉපදෙනවා නිරුද්ධ වෙනවා කියන තැනකින් සිත පවතී. ඒක තමයි අපි භවංග සිත කියලා කියන්නේ. අපේ දැනුම් පරාසයෙන් තොරයි. අපි දැනුමට එනවා කියලා කියන්නේ සිතින්ම යම් ධර්මතාවයක් සිහි කරන. සිහි කරපු එක අල්ලගෙන නැවත සිත් උපදින එකට තමයි අපි මනෝ විඥාන සම්පස්සය කියලා කියන්නේ. එහෙම නැතිනම් දැන් මනෝ ධාතු සම්පස්සේ කියන තැනදී සිතින් සිතුවිලි දැකපු අහපු දේවල් සිහි කරනවා. සිහි කරන එක දැනගන්න සිතක් උපදින්නේ නැත්නම් ඒක දන්නේ නැහැ අපි. ආපහු සිහි කරපු සිතත් එක්කම ඒ දැනගත් ඒ ධර්මයෙන් නිරුද්ධ වෙනවා. ආයෙත් දැකපු අහපු දෙයක් සිතින් සිහි කරනවා. සිහි කරන එක දැනගන්න සිතක් උපන්නේ නැත්නම් ඒක ආයෙත් නිරුද්ධ වෙනවා. ඔහොම විවි තියෙන එකක මේ සිතින් සිතුවිලි උපදිනවා. උපද්දපේක ආරම්භය අපි නැවත සිත් උපදින මට්ටමක ආවහම තමයි මනෝ ద్వාර වීතිය කියලා කියන්නේ. එතකොට දන්නවා මේ ඒ ටික ගැන අපි දන්නවා. එතකොට තමයි මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන වුණු තමයි මනෝ විඥාන සම්පස්සයක් වෙන්නේ මනෝ ద్వාරයක් වෙන්නේ. ඒත් මෙහා මනෝපටිච්ච ධම්මේච කියන ධර්මතාව ටික තියෙනවා. ඒ අරණ්‍ය මනෝ විඥාන උපදින්නේ හැම එකකට.
නැවත උපදිනකොට ඒ විඥානෙම වෙන්න ඕනේ නැහැ.
ඒ විඥානෙම වෙන්න ඕනේ නැහැ. කිවිද දැකපු අහපු දේ නිරුද්ධයි. ඊට පස්සේ නිරුද්ධ වුණාට නිරුද්ධ බව නොදන්නව කම තිබුණු. අවිද්‍යාව කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්ච දේ හටගෙන නිරුද්ධයි කියලා දන්නේ නැතිකම නිසා ඇති බවට සිහි කරනවා. සිහි කරන එක දැනගන්න පුළුවන්. දැන් මේ විඥානේ සංඛාරපත්‍ය විඥාන. අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන. ඒ විඥානේ ප්‍රතිසන්දියෝසේ යන්න පුළුවන්. එතකොට මේ විපාක වශයෙන් අපි මිනිස්සෙක් හෝ සත්වෙක් හෝ කියන නාම රූප දෙකෙන් එකක්වත් නෙමෙයි මේ සිත කියන්නේ. ඒ විඥානේවත් මේ අපි කියමුද මනුෂ්‍යය සත්වය කියලා කියන ටික කියනකොට දැන් මේ වෙලාවේ දකින්න ඇහැට රූපයක් පේනවා කියන තැන ස්කන්ධ පංචකය. ඔය තමයි දැන් සත්වය කියන්නේ. දැන් මේ නාම රූප දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ දකින්න තියෙන හේතු ටික නිසා දකින්න බව ඇති වෙනවා. ඒ ස්කන්ධ පංචකය උපදිනවා. හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. ඒ ප්‍රත්‍යයෙන් හටගත් හේතුන්ගෙන් හටගත් ධර්මය හේතු නිරුද්ධනව නිරුද්ධ වෙනවා කියලා නොදන්නාකම නිසා ඇතිබවට සිහි කරනවා. එතකොට දැන් මේ ඇතිබවට සිහි කරන එක අවිද්‍යාවේ කෘත්‍යයක්. මේක මේ වෙන කාරණාවක් නෙමෙයි. ඊට පස්සේ සිහි කරන එක දැනගන්නවා. දැනගෙන ඒක හොයාගෙන යන්න පුළුවන්. රූපෙට වැස ගන්නවා ඒක. එතකොට හැම වෙලාවෙම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගන්නේ සංඛාර නිමිත්තක් නිසායි. තියෙනවා කියලා ඇතිබවට නිමිත්තක් හම්බුනොත් විතරයි යන්නේ. තියෙනවා කියලා ඇතිබවට නිමිත්තක් හම්බ වෙන්නේ අවිද්‍යාව තිබුණොත් විතරක් මම මිසක අනිවාර්යයෙන් මේ නාම රූප දෙකෙන් එකක් යනවා නෙමෙයි. ඒ නිසායි අපිට චක්‍රය නවත්තන්න පුළුවන් අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරුද්ධ කළොත්. දැන් ඔකදී අර අපේ කවුරු හරි ඥාතිවරේ හදිසියෙ මැරෙනවා. අපි නමුත් මැරිච්ච බව දන්නේ නැහැ. අපි හැමතැනම හොයනවානේ. බැරිලා මැරිච්ච බව දැනගත්තොත් දන්නවනම් ඉන්නවද කියලා පොලිසියට කීකේ හොයන්න යන්නේ නැහැ නේද? ඒ වගේ අපි ඉතිද නිරුද්ධ වෙච්ච දේවල් නිරුද්ධ වෙච්ච බව දන්නවනම් ඇති බවට හොයන්න යන්නේ නැහැ. ඉතිද නිරුද්ධ වෙච්ච දේවල් නිරුද්ධ වෙච්ච බව නොදන්නකොට ඇති බවට සිහි කර අපි සිහි කරන්නේ. අපිට හිතෙන්නේ මෙහි තියෙන දේ සිහි වෙනවා, බාහිර තියෙන දේ සිහි වෙනවා කියලා. ඊට පස්සේ තියෙන එක හොයන්න යනවා. හොයන්න ගියාම වෙන්නේ මොකද? ආයෙත් ආයතන ටික හැදෙනවා. ආයෙත් අපි හොයන්න යනවා කියලා කරන්නේ ආයෙත් ආයතන ටික හදාගන්න. මේ එකයි දැන් අර එකම සිතක් ප්‍රතිසන්දි වශයෙන් යනවා නම් අපිට කවදාවත් ගොඩ යන්න ක්‍රමයක්
නැහැ.
ඇයි නතර කරන්න බෑනේ? ඇයි දැන් මේ සිත හේතුය මොන මේ ජීවිතේ නැමැති ඵලය හටගත්ත ඒ ජීවිතේ නැමැති හේතු ජීවත්වීමේ හේතු වෙලා තව සිතක් උපදින. ඒ හිත ආපහු ඉපදෙනවා. කොහොම වුණත් හිතේ ව්‍යාපරණයක් නැත්තම් මේ එකම සිතක් මුල් වෙලා මේ නිරුණොත් නවත්තන්න බෑ. ඒ කියන්නේ මේ සිතෙන් තව සිතක් උපදින. ඒ සිතෙන් තව සිතක් උපදින විදිහක් තිබුණොත් නතර කරන්න බෑ. ඇයිද මේ සිත නිරුද්ධ වෙන්නේ තව සිතක් උපදලා නම්? ඒ සිත නිරුද්ධ වෙන්නේ තව සිතක් උපදලා නම් මෙහෙම ව්‍යාපාරණයක් තිබුණොත් ඉදිරියට ගෙන යන නවත්තන්න බෑ. නමුත් හේතුඵල ධමයක් නම් තියෙන්නේ. හිත ඇති වෙන යම් හේතුවක් නිසා නම් එතකොට ඒ හේතුව තිබුණොත් විතරක් නම් හිත ඇති වෙනවා. ඒ හේතුව නැති කළ හිත නැති කරන්න පුළුවන්. මේ හැම වෙලාවෙම හේතුඵල ධර්ම අපිට අතහැරෙනවා. ඒ කියන්නේ අපි මනුස්සයා කියලා සත්වයා කියලා ගත්තාම මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම තියෙනවා. ওই ටිකම විපාක. ස්පර්ශ ආයතන හයේ ස්වභාවය තමයි යම්කිසි සම්දිදම සම්බන්ධ නිරුද්ධම. හට ගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. ඇහැට පෙනෙන චක්කු සම්පත ආයතනයේ මුල් කාරණාව කරගත් හැම ධර්මතාවයක්ම ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ප්‍රතිනිද්දෙන් නිරුද්ධයි. ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පතේ නිසා උපදින වේදනා සංඥා චේතනා කියන ධර්මයයි ස්පර්ශ නිසා හට ගන්න ස්පර්ශ නිරුද්ධ වෙනවා නිරුද්ධයි. ඇහෙනවා කියන එකත් එහෙමයි. ස්පර්ශ ආයතන හයම හටගෙන නිරුද්ධ වෙන ධර්මයයි. අවිද්‍යාවෙන්ට තමයි අවිද්‍ය හටගෙන නිරුද්ධ වෙන බව නොදන්නා අවිද්‍යාව නිසා මනෝමයින් මේ ඔක්කොම දැකපු හපු දේවල් ඇති බවට හිත හිත ඉන්නවා. එතකොට දැන් මනෝමයින් ඇති බවට හිත හිත ඉන්න එකට කියනවා කර්ම භවය කියලා. ඒකට තමයි අවිද්‍යාපච්චය සංකාරය කියන්නේ. දැන් අපි මෙහෙම ඉන්නකොට දැකපු අහපු දේවල් තියෙනවා, දැන් ලබුණු තියෙනවා, කොළඹ තියෙනවා, මෙහෙම තියෙනවා 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 කියලා මේ වටා කපද තියෙනවා. කියන්නේ ඒ බාහිර එහෙම කොහොමද තියෙනවා නෙමෙයි, එහෙම තියෙනවා 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 කියලා තිත්තෙන ගතිය අපේ මනසේ තියෙනවා. ඔය ටික ඔක්කොම දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක නොදන්නා නිසා ඒ දැකපු දේ තියෙනවා කියලා ඕකට තමයි රැස් වෙනවා කියලා කියන කාරණා. දැන් අපි කියමු මේ පරිසරය කවදාවත් දැකලා නැත්නම් අපේ මනසේ මෙහෙම නිමිත්තක් ගෙන දන්නේ. බැරිලා හරි දැක්කොත් මොකද වෙන්නේ? දැකපු දේ නිරුද්ධ වුණාට අපේ මතකින් ආ මෙහෙම දැනකුත් තියෙනවනේ. කියලාද? ස්පර්ශ ආයතන හයෙන් දකින්න අහන හැම දෙයක්ම ටිකින් ටික එකතු වෙනවා. ඔකට තමයි කියන්නේ කර්ම රැස් වෙනවා කියලා. මේ
කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් එකක්
වගේ. ඊට පස්සේ සංකාරපච්චය විඥානං කියන්නේ අන්නේ තියෙනවා තියෙනවා කියලා දැනගත් දෙයක් සිහි කරලයි ප්‍රතිසන්දි විඥානේ
යන්නේ. ඒක තමයි නවත්තන්න හැකියාව තියෙන්නේ.
නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි දැන් යම් කිසි කෙනෙකුට යම් කිච්චේ සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියන තැන එළඹ සිටිනවන. ස්පර්ශ ආයතන හයට යොදු වචන කියන්නේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන දිත්තේ දිටමත්. අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන නෝන කෙනෙකුට තිබුණොත් ඇති බවට හිතෙන මේ ගතිය සම්පූර්ණ නැති වෙනවා. සම්පූර්ණ ශුන්්‍යතාවයක් කියලා හිතෙනවා. එයාට නුවණයි මේ ආපහු ධාතු නානත්තේ ගැටුණාම සංඥාවක් උපදිනවා කියන එක නෝනයි. තියෙන දේ කියන මෝඩකම නැහැ. ඒ කියන්නේ දැන් අපි ලිඳට අතන තියෙන ලිඳට එපුණොත් අපි ඡායාව වැටේ. අපි මෙතෙන්ට ආවහම වැටිච්ච එක සිහි කරන්නත් පුළුවන් අපිට. අපි දන්නවා සිහි කරන එක මනෝමයි. දැන් මෙහෙම සිහි කරද්දිත් බාහිර ලිඳේ එහෙම ඡායාවක් නැහැ කියලා දන්නවා. හැබැයි ආපහු ගිහිල්ලා එපුණොත් හට ගන්නවා කියලා නුවණින් අපිට යන්න බෑ. පුළුවන්. එතකොට අපි හටගත්ත ඒ ලිඳට එබුණු වෙලාවේ ඡායාව වැටුනහම අපි ආපහු එනවා. අවිද්‍යාව කියන්නේ එබුණු වෙලාවේදී මේ තිබුණු ඡායාව හැටියට නොදක ලිඳේ තිබුණු ඡායාවක් හැටියට අපි දැක්කොත්. එතකොට අන්න එතකොට තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ එබුණු හින්දා මහටගත්ත කියලා නෙමෙයි තියෙන එකක් දැක්ක කියලා හිතන්නේ. අපි මෙතෙන්ට ඇවිල්ලත් දැකපු එක සිහි කරනවා. දැකපු එක සිහි කිරීම මනසෙහි හැකියාව. එතකොට දැකපු එක සිහි කරනකොට අපිට හිතෙන්නේ දකින වෙලාවේ ඇත්ත දැකලා තිබුණ නැත්නම් දැකපු එක තාම තියෙනවා කියලායි අපිට හිතෙන්නේ. ඒ කියන්නේ ලිඳට එබෙන වෙලාවේදී අපේ ඡායාව වැටුණා නම් මොන දැන් අපි දන්නේ ඉබුන් නිසාමයි ඡායාව වැටුනේ කියලා. අපි වතුරේ මෙහෙම සටහනක් තියෙනව නේද කියලා හිතාගෙන ඉන්නේ. දැන් පැත්තකට ගියාමත් වතුරේ මෙහෙම සටහනක් තියෙනවනේ කියන එකයි අපිට සිහි කරගන්න තියෙන්නේ. ආ තියෙනවද නැද්ද කියලා ආපහු ගිහින් බලමු කියලා ආයෙත් අපි ගියාම එබෙනවා. එබුණු හින්දම හැදෙන.
ඇත්තම තියෙනවා.
එසකොට අපි හිතුවේ ආහාරදී තියෙන්නේ. ආයෙත් එනවා. ඉතින් මේකේ මෝඩකමයි කියලා වරක් නෑ. අපි බලන්න කියලා යෑමමයි හැදෙන්න හේතුව කියන එක තේරුම් ගන්න ඕනේ අපි. මේ එතකොට අපිට එක සැරේ කහරි ඇත්ත දකින්න පුළුවන් වුණොත් මේ චක්‍රේ නතර වෙනවා කියලා කියන්නේ අපිට ලිඳට එබුණෙහිඳම මේ ඡායාව පේන්නේ අහකට යනකොටම මේක නැති වෙනවා කියලා නෝනින් දකින්න පුළුවන්. පැත්තකට ගිහිල්ලා සිහි කරනකොට දැන් සිහි කරන්න පුළුවන් සිහි කරන එක මනෝමමයි. මෙහෙම දෙයක් බාහිර නෑ කියලා තොඳට දාන්න. සිහි කළා යන්නේ නෑ. Tamanta ඕන්නම් ගිහිල්ලා ඡායාව බලන්නත් පුළුවන්. එතකොට එයා දැනගෙන යන්නේ. සිහි ඇතුව යන්නේ. නෝනින් යන්නේ. මොකද හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියන එකට නෝනේ යන්නේ. ගිහිල්ලා වුණනම් හෙබෙන්නත් පුළුවන්. හෙබිලා බලන්නත් පුළුවන්. නමුත් කොච්චර බැලුවත් එයාට චුට්ටක්වත් සැකයක් නැහැ ලිදේ තිබුණ එකනම් නෙමෙයි. තමන් ඉබුණු හින්දමයි මේක හැදුනේ කියන එකට සැකයක් නැහැ. ඒ හින්දා තමන් අයින් වෙනකොට ඒක නැති වෙනවා කියන එක හිතන්නවත් ඕනේ. දැන් අපි ජීවත් වෙන්නේ එතෙන්ට ලිඳට යන්න කලිනුත් ඡායාව ලිඳේ තියෙනවා කියන මට්ටම තමයි අපිට තියෙන්නේ. අපි තියෙන ඡායාව තමයි බලන්න යන්නේ. ගියහින්දම තියෙන එකම පේනවා. පෙනිලා ආපහු එනවා කියන මට්ටම තමයි අපිට තියෙන්නේ. රහතන් වහන්සේලා කියන්නේ දැකපු එක දැන් නිරුද්ධයි, ඒක ඉවරයි. ඕන මනසෙන් සිහි කරන්න පුළුවන්, සිහි කරනවා, සිහි කරන එක මනෝයි කියලා දන්නවා. ගිහිල්ල ඉබුණුත් ආයේ ඡායාව හැදිලා පේනවා කියන දැනට නුවණින් ජීවත් වෙනවා. ඒ වගේ මම කිව්වේ දැන් අපි කියමු දැන් ගෙදර කියලා. අපි මෙතන ඉඳගෙන දැන් මේ හිතාගෙන ඉන්නේ ගෙදර කියන එක තියෙනවා කියලා. හරි ඔය ළිඳට ඉබුණහම ගැටුණු ඡායාව තියෙනවා කියන එකයි ගෙදර තියෙනවා කියලා දැන් අපි හිතාගෙන ඉන්න එකයි අතර වෙනසක් නෑ. එතකොට ගෙදර තියෙන හින්දා තියෙන ගෙදර බලන්න කියලා අපි යන්නේ. වතුරේ පොකුණේ ඡායාව තියෙන හින්දා තියෙන ඡායාව බලන්න කියලා තමයි යන්නේ අපි. ගිල්ල බැරුව. ඉබුණාම ඇත්තටම ආයේ තියෙනවනේද? ඒ වගේ ගෙදර තියෙනවා කියලා අපි හිතාගෙන ගියාම ආයෙත් අපි තියෙනවා කියලා හිතාගෙන යනවා කියලා කියන්නේ ආයෙත් මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ටික හදාගන්න එක කරා. ආයෙත් මේ හැඩතලයේ මේ සංඥාවම පහළ වෙනවා. ධාතු සම වුණාම. අපි හිතන්නේ හරි මේ දරුවෝ ඉන්නේ, ගෙදර ඉන්නේ, තියෙන්නේ කියලා ආයෙත් ඔන්න ගෙදරටම ආව වගේ ආයෙත් තේරෙන්නේ අපිට. තියෙනවා වගේ. ආයෙත් එනවා. ආයෙත් හිතෙන්නේ අපි හිතාවට ඒ දේවල් තියෙනවා. ආපහු තියෙන දේ බලන්න යනවා කියලා අපි කරන්නේ හැම වෙලේම ආයෙත් ධාතු ටික හදාගන්නේ. ඒ කියන්නේ ළිඳට එබෙන එක තමයි ආයෙත් කරන්නේ. එතකොට තියෙනවද නැද්ද කියලා බලමු කියලා ළිඳට එබෙනකොට ඉබුණු හින්දා මොමයි ඡායාව වැටෙන්නේ. අපි ආපහු ගියේ හින්දාමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියලා ධාතු ටික ඇදිලා ඒබඳු සංඥාවක් සංඥා පහළ වෙන්නේ. එතකන් තිබුණේ නෑ. නමුත් අවිද්‍යාවට පෙන්වන්නේ දැකපු අහපු දේවල් තියනවා කියලයි. ඒකයි අවිද්‍යාව මුල් කාරණාව කරගෙනමයි ආයෙත් මේ ස්පර්ශ ආයතන ටික හදන්නේ. යම් දවසකදී තේරුනොත් දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධම. එතකොට යාට හම්බෙන සම්පූර්ණ පිරිසිදු මනස විතරයි. ඒ කියන්නේ දැන් ගෙදර කියලා සිහි කෙරුවොත් මේ තමන්ගේ මනසමයි සිහි කරන්නේ. දරුවෝ කියලා සිහි කෙරුවොත් මනසමයි සිහි කරන්නේ. යම්ම දෙයක් සිහි කෙරුවොත් සිහි කරන මේ ටික ඔක්කොම දැන් එයාට හම්බ වෙනව මනස කියලා. හැබැයි එයා දන්නවා ආපහු චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියන ධාතු නානත්‍ය සම වුණොත් අපි ගෙවල් දරුවෝ කියපු විදිහ සංඥා කියපු විදිහ රූප පෙන්න පුළුවන් සංඥා පේනවා. ඒ මේ ආයතන ටිකෙන් ආපව හැදුන නිසා තම තුල සංඥා ඉපදිලා මිසක තිබුණු දෙයක් පෙනෙනවා නෙමෙයි කියන එක දන්නවා. මේ ඒ කියන්නේ ඉදට ආපහු ලැබුණු ඡායාව පහළ වෙනවා. නමුත් අපි හිතාගෙන ඉන්න දැනු දැකපු ඡායාව තියෙනවා කියලා හිතාගෙන හිතපු එක හම්බ වෙනවා නෙමෙයි. අපි ලැබුණු හින්දා ආපහු හම්බ වෙනවා. අන්න ඒ වගේ සිද්ධියක් තියෙන මේ ස්පර්ශ ආයතන හයේ ඕකේදී සමාධිය තමයි යොමු වෙන්නේ ටික. සමාධිය නිසා පේන්නේ. නැත්තම් කොච්චර කිව්වත් මේ අපේ මේ විතර්ක ටික අපිට නතර කරගන්න අමාරු. නතර කරගන්න බැහැ. ඒ කියන්නේ දැන් ඔය තිරසංගත සත් මට්ටමේ සත්තු රැවටෙන හැටි අනිවාර්යෙන් අපිට පේනවනේ. ඒ කියන්නේ දැන් වතුරට එඹුණාම ගුරු ඡායාව තයා රැවටිලා මේ බාහිර සතෙත් ඉන්නවා කියලා එයා රැවටෙනවනේ. ඒ මොකද තමන්ගේම ඡායාව මේ වැටුනේ කියලා එයා දන්නේ නැතිකම. එතකොට තමන්ගේම ඡායාව වැටුනේ කියලා එයා ඉබුණු හින්දාමයි හටගත්තේ කියලා දන්නේ නැති වුණාම හිතෙන්නේ බාහිර කෙනෙක් ඉන්නවා කියන තැනකින් හිත බැඳෙන්නේ. පැත්තකට ගියාම අරමුණේ විඥානෙ පිහිටනවා කියලා කියන්නේ බාහිර කෙනෙක් ඉන්නවා කියලා සිත තමයි තියෙන්නේ. එතකොට විඥානපච්ච නාම රූපං කියලා ආයෙත් විඥානේ අනිපදක මේ කැරකෙනවා කියන්නේ ආයෙත් මේ ආයතන ටික හදාගන්න. ඒ දැකපු දේ බලන්න යන්න ඉබේම චක්‍රය හැදෙනවා. ඒ දැකපු කෙනා ඉන්නවා කියන මට්ටමක තිබුණාම ඉන්නගෙන බලන් දෙනවා කියලා ආයත ආයතන ටික හදාගන්න. සිද්ධාංගත මට්ටමේ සතා තුල තියෙන මෝඩකම මිනිස්සෙක් නිසා අපිට පේනවා. දැන් ඒ සතා කරන වැඩේමයි අපේ මට්ටමට අපිට ඇත්ත වෙලා දැන්. සිද්ධාංගත මට්ටමේ සතාට එයාගේ මෝඩකම එයාට තේරෙන්නේ නැහැ. එයා වතුර තියෙන ඡායාවක ප්‍රවටලා මේ බුරනෝ පයිනෝ කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේම අපි මනුස්සයි කියන මට්ටමේ අපි රැවටිලා ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. අපිටත් වෙලා තියෙන්නේ අර තිරසංගත සතා වතුරට බෙනකොට ඡායාව දකිනවා වගේමයි අපි ඇහැෙන් බලනකොටම ඇහැ නැත්තම් හිත නැත්තම් බාහිර මහ බූත නොඋනේ නම් මෙහෙම සතහන කවදාවත් පේන්නේ. එතකොට කවදාවත් ඇහැයි රූපයයි දෙකෙන් තොරව මේ දකින මට්ටමේ සිද්ධියක් කවදාවත් ඉතුරු නැහැ, තියෙන්නේ නැහැ. මේ මහ බූත තියෙන තැනක ඒ සුද්ද්‍රාෂ්ටක මට්ටමේ රූප කලාපවල තියෙන වර්ණ සංඝාටක අරගෙන අවකාශ ධාතුට සාපේක්ෂව මේ ඇහැ උපකාරයෙන් තමයි මෙහෙම සතහනක් හදලා හිතට පෙන්වලා තියෙන්නේ. එතකොට ඇහැ අහකට ගත්තොත් හරිට නිරුද්ධක ජලය පෙන්නනවා වගේ. ඇහැ අහකට ගත්තොත් හිත නිරුද්ධ වුණොත් දැකපු රූපය කියලා එකක් විතරක් තනියම මෙහෙම ඉතුරු වෙන්නේ නැහැ. ඇහත් මුල් කාරණා වෙලා රූපයත් මුල් කාරණා වෙලා මහ බූත උදව් කරගෙන අපිට මේ මෙහෙම තථාන රූපයක් පේන්නේ. එතකොට මේ නමුත් අපිට හිතෙන්නේ ඇහැ අහකට ගත්තත් හිත නිරුද්ධ වුණොත් දැකපු රූපේ තියෙනවා කියලා. ඒක මෝඩකම වෙනවා ආයෙත් ඇහැ හදාගන්න. ඒ මෝඩකම හේතුව ආයෙත් ඇහැ හදාගන්න. ආයෙත් හිත උපදවා ගන්න. ආයෙත් මේ ඇහැ හදාගත්තාම හිත උපන්නාම ධාතුව සම වෙනකොට ආයෙත් මේ වගේ සංඥාවක් පහළ වෙනවා. ආයෙත් එතකොට හිතෙන්නේ දැකපු දේ තිබුණා කියලා. එක දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ බාහිර ධාතුව නිසා අපිට මෙහෙම දේවල් පේන්න බලුවා. නමුත් පේන දේවල් තියෙනවා නෙමෙයි. මම ඔබට අර ඉස්සර පොඩි එක ක්‍රමයක් අල්ලලා දීලා තිබුණා. ඒ කියන්නේ පවතින දේ අනිකක් වෙනින් දේ අනිකක් කියලා බලන්න හුරු වෙන්න පුළුවන් නම් අපිට. ඒ කියන්නේ දැන් ඔය මිරිඟුව ගන්නකොට පවතින මිරිඟුව පේන්නේ ජලය වගේ. එතකොට පෙනෙන දේ තියෙන දේ නෙමෙයි. තියෙන දේ පේන්නේ. දැන් අපිට මෙහෙම යම් හැඩතලයක් පේනවා නම් මෙහෙම පේන තැනක තියෙන්නේ මහ බූත. එතකොට සුද්ද්‍රාෂ්ටක මට්ටමේ රූපකල මහ බූත තියෙන තැනක අපිට වර්ණ රූපයක් පේනවා. අපි මේ පේන දේ අල්ලන්න කියලා ගියොත් මහ බූත ටික අහුවේ මිසක පේන දේ අහුවේ නැහැ. අපිට අහුවෙන දේ අතට අහුවෙන දේ පේන්නේ නැහැ. පේන දේ අහුවේ. ඒ කියන්නේ තියෙන දේ කවදාම තියෙන යථා ස්වභාවය අපිට මේ ඇහැට පේන්නේ. අපිට පේන මේ මට්ටම නෙමෙයි මේ තියෙන යථා ස්වභාවය. ඒකයි එතන තියෙන මේ වෙනස. දැන් විඥානේ මායාවක් කියලා කියන්නේ හැම වෙලෙම අපි දැනගන්න බොරුව. දැන් සංඥාව මිරිඟුවක් කියලා කියන්නේ අපිට පෙනෙන මේ හඳුරන යම් හැඩයක් තියෙනවා නම් මේ නැති දෙයක් ඇති හැටියට අපිට පෙන්වන්න. සංකාරයේ හේතුකන්දක් කියලා කියන්නේ අපි මේ සංඥාව අරඹේ යමක් හිතුවොත් ඒකේ හරයක් නැහැ ගන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ විඥානේ මායාවක් කියන දැනගන්න එක බොරුවක්. අනිත්‍යයෙන් දුකෙන් බලන්න ටිකක් අමාරුයි තීක්ෂණයි. මම ඒ හින්දා ගොඩක් දෙනකොට කියන්නේ දැනට අනාත්ම සංඥාව බහුල කරන්න කියලා. ඒ කියන්නේ
මුලින්ම ගොඩක් දේශනා කරේ පිළිගන්න.
මොකද දැන් නැහැ කියනවා නෙමෙයි, තියෙන දේක ඇත්ත බලනවා. අපි කියමු දැන් හටගෙන නිරුද්ධයි කියලා බලන තරම් අපේ මනස සියුම් මදි. නමුත් තියෙනදී දැන් ඇහැට තියෙනවා කියලා පෙනෙනකොට තියෙනවා කියලා පෙනෙන එකේ ඇත්ත බලන්න දැනට.
ඒක ලේසි.
ඔව්. එතකොට අපි කියමු දැන් මෙතන කනබුන ආහාරයෙන් හැදුණු හම්මාමාතු ලේන හැටට හිත පිළිගන්න පුළුවන් මට්ටමක් හම්බ වෙනවනේ. මේක ඇත්තක් කියන්නේ. එතකොට තමන්ට තේරෙනවා එහෙනම් මේ ආහාරයෙන් හැදුණු රූපය ඇස් ඉදිරි පිටට එනකොට රූපය කෙනෙක් කියන කම කෙනෙක් කියන හැඟීම තියෙන්නේ අපි මනසේ නේද කියලා අපිට හිතන්න ඕන. ඔන්න ওই විදිහ ටික ටික හිතන්නේ එතකොට නීවරණ ධර්ම දුරු වෙනවා. හිත සමාධි වෙනවා. සමාධි වෙච්ච දවසට කිසිම අපහසුකින් තොරව මේ යමක් පේන්න තියෙන හේතු ටික ගැටුම් නිසා පෙනෙනවා. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනුම දෙය ඉතුරු නැති නිරුද්ධ වෙනවා කියලා සිද්ධිය පෙනෙන දවසක් එනවා. ඒ හින්දා තමන් ඒ ගැඹුරු තැනකට යන්න පහසු පාරක් තෝරගන්න ඕන. මම අර ওই විමුක්ති මුඛ තුනෙන්ම කිව්වේ මේ තුන් පොලක් තියෙනවා. නමුත් ඒකෙන් අනිත්‍ය දෙකෙන් යන්න අපිට අමාරුයි. මන්ද මට තේරෙන
විදිහට.
මොකද ඇති බවට තියෙනවා. නමුත් තියෙන දේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි කියන තැනකින් සත්‍ය පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියන ධර්මතාවයෙන් පටන් අරගෙන යනවා ටික ටික. එතකොට කිලිස්ගත් අඩු වෙනවා. එතකොට මේ හිත වැඩුනහම ඕන විදිහකට බලන්න පුළුවන් මට්ටමට
එනවා. එතකොට කියන තරමට පිටුවේ ඒ පැත්තෙන් බලනවා තියෙන අර ටික
අරක අමාරුයි. අමාරු කියන්නේ ඒකෙදී අමාරු වෙන්නේ අපේ මනසේ නීවරණ ධර්ම වැඩිකම හින්දා මිසක නැත්නම් ඒ ධර්මතාවය ඇත්ත ඇත්තම ඒකයි. හිත සමාධි වුණාම නීවරණ ධර්ම දුරු වුණාම එයාට අනේ මේ දැන් මේ ශුන්‍යතාවයෙන් බැලුවට මේ එයාට සමහරවිට නීවරණ ධර්ම අඩු වුණාම අනිත්‍යම් බලන එක බොහොම පහසුයි. එක එක කෙනාට උඩට ගියාම එක න්‍යායක් තේරෙනවා. ඒකයි දැන් ඒ විමුක්ති මුඛ තුන ත්‍රිලක්ෂණය පෙන්වෝ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ වෙනම දේශනා කළේ ඒ නිසා. දැන් කායානුපස්සනාව කියලා වෙනම පෙන්ව මුලින්ම කායානුපස්සනාව දුන්නේ මේ උදාහරක රූපේ තියෙන මුලාව අතහැරෙන්න. වේදනාව ගැන, සිතුවිලි ගැන, සිත ගැන තියෙන මුලාව අතහැරලා ඒ ගැන දැනුවත් භාවයක් ඇති කරගන්න තමයි සතිපට්ඨාන තියෙන්නේ. අන්තිමට සතර සතිපට්ඨාන වඩනකොට කෙලෙස අඩු වෙනකොට ওই විමුක්ති මුඛ තුනේ එකක් එයාට තේරෙනවා. පහසුවෙන් අල්ලගන්න පුළුවන්. දැරගෙන ඉන්න. දැනට ওই මම කිව්වේ මේ ටික අපි දන්නවා. දැන් ওই අනාත්ම බලන්න කියලා කිව්වේ කායanusasanawa. රූපේ ස්වභාවයේ ඒ යථා ස්වභාවයේ බලන්න කියන එක ආයි තියෙන දැන් කායanusasanawa. එතනින් දැන් ඒකේ ඉස්සෙල්ලාම අපි දෙන්න ඕනේ අපේ හිතට උනත් පිළිගන්න පුළුවන් මට්ටම. දැන් අපි කියමු මේ මොහොතේ අනිත්‍යයි තමයි. මේක රූපකලාව බිඳ බිඳ යනවා මහත්ව අනිත්‍යයි මේක කියලා මම කිව්වොත් අපි දන්නවා අනුමානෙත් එහෙම වෙනවා කියලා. මේ නමුත් අපිට පේන්නේ නැනේ කවදාවත් ඒක. හිතේට අවස්ථාවට නගා ගන්න බැහැ. මොකද ඊගාව තියෙන ප්‍රශ්නේ ඒක ඇත්ත තමයි. එහෙම ඇත්ත පවතින මට්ටමක් තියෙද්දිත් නම් කෙලෙත් යුතුයි. ඒ රූපකලාප බින්දි බින්දි යන සිද්ධිය සිද්ධ වෙන අතරෙදිත් නම් මේ බංකෝ තියෙනවා හොඳයි කියලා ගන්න පුළුවන් උනේ මට. එහෙනම් ඒ රූපකලාප බින්දි බින්දි යනවා කියලා හිතුවා කියලා මේක හරියන්නේ නැහැ. මොකද මම රැවටුනත් එහෙම වෙද්දිනේ. ඒ මට්ටම සිද්ධ සිද්ධාන්තයේ සිද්ධ වෙද්දී නම් රැවටුනේ. ඒ සිද්ධාන්තයේ සිද්ධ වෙද්දීම රැවටුනා නම් ඒ සිද්ධි සිහි වුණා කියලා ගොඩ යන්න බෑ. එමේ මොකද මේ ඒ වගේ තැනකින් නෙමෙයි මේ මේ අපි සතරට අහු වෙලා තියෙන්නේ. මේ අනිත්‍ය කියන කාරණාව මේ සාතන. ධර්මං කියේ හේතුඵල ධම නොදන්නාකම කියන තැනකින් හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන තැනකින් අනිත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිසක මේ වගේ අපිට හම්බ නොවුණු තැනක සිද්ධියකින් කෙලෙස් ඇවිල්ලත් නෑ අපිට. ඒ කියන්නේ මේ රූපකලාප දැන් විදිහට කියනවා. විදිහට යද්දි අපිට ඇති බවට හම්බ වෙච්ච බම්කුවකට නම් තණ්හ කරේ. එහෙනම් ඇති බවට හම්බ වෙච්ච බම්කුව ඇති බවට හම්බ වෙච්ච ටිකේ අනිත්‍ය බලන්නේ කොහොමද කියන තැනක ඕන වෙනවා මිසක ඒක රූපකලාප ඉතින් ඇතින්දී රූපකලාප පුළුවන් තිබුණට හරියන්නේ නැහැ. මම කියන එක
තේරෙනවා.
දැන් මේ රූපේ මේ මොහොතේදී විනාශ වී යනවා. නමුත් ඒ වෙනස් වී යෑම තියෙන අවස්ථාවේදී ඇති බව පුද්ගලෙක් ඇති බවට නම් අපේ හිත බැඳිලා තියෙනවා. දැන් මේ පුද්ගලයා ඇති බවට හිත බැඳුණු සිද්ධියෙන් මුදව ගන්නයි අපිට ඕනකම තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී රූපකලා බිඳි බිඳ යනවා කියන එක සාධකයක් නෙමෙයි ඇති බවට හම්බ වෙන එකෙ මිදෙන්න මට. මොකද ඇති බවට මං ගත්තේ ඒ සිද්ධිය සිද්ධ වෙද්දී. එතකොට මේ එහෙනම් ඒ ඇති බවට හම්බ වෙනවා කියන ටික නැති කරගන්න නම් අපිට බලන්න වෙන්නේ බාහිර සිද්ධියකින් විතරක් නෙමෙයි. බාහිර රූපයත් ඕනේ, ඇහත් ඕනේ, හිතත් ඕනේ. මෙන්න මේ මේ හේතුඵල ධර්ම නිසායි මේ ඇති බවට හම්බ වෙන්නේ. හේතු ටික නැති වෙනු නැති වෙනවා කියලා ඒ විදිහට අපිට හේතුඵල ධර්ම හරහා අනිත්‍ය දකින්න. ඉතින් ඒ හේතුඵල ධර්ම හරහා අනිත්‍ය දකින්න එක මේ සියුම් වැඩි. ඒකයි මං කිව්වේ. එහෙම කිව්වට දැන් දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධයි කියේ. දැකපු ගෙදර කියලා දෙයක් තියෙනව නෙමෙයි. ආයෙ ගියොත් ඇහැ රූප චක්කු නැහැ නැහැතුනොත් හිතේක ආයතන ටික එක ආයෙ හැදිලා තෙනේ කියලා කිව්වට අපේ හිත ඒක පිළිගන්න සූදානම් නැහැ. මොකද නෑ තියනවා කියන දැනකින් ඉන්නේ. එහෙම හිත ඇතුලේ පිළිගන්න සූදානමක් නැති දෙයක් නැවත නැවත උරුඩින් තියන්න හදන එක වෙහෙසක් වෙනවා මිසක ඒක ගන්න බෑ. ඒ හින්දා හිතට පිළිගන්න පුළුවන් මට්ටමක් ඉතලා අල්ලා දෙන්න කියලා මම කියන්නේ. දැන් අපි කියමු නෑ කියන්නේ නෑ, ගෙදර කවුරුවත් නෑ කියන්නේ නෑ කියනවා. අපි කියමුකෝ දරුවා ඉන්නවා. එතන ඉන්නවා දරුවා ඉන්නවා කියන තැනක තියෙන ඇත්ත මොකද්ද කියලා බලන්න. එතකොට කලබල ආහාරයෙන් හැදෙන කිව්වම හිත පිළිගන්න පුළුවන්. ඈ ඒ ආහාර නිසා හැම මාස ලේ නහර ඇට ඇට මිදුළු මේව හැදෙන්නේ. ඒත් පිළිගන්න පුළුවන්. ඔය එක කොටසක්වත් සත්‍ය පුද්ගලෙක් නෙමෙයි නේද කියලා. ඒකත් පිළිගන්න ඕනේ. තේරෙනවද? එහෙනම් මේ රූපය හේතු ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. එහෙනම් එතන ඉහට වෙන මොකුත් පේන්නේ නාම ධර්ම කියලා පේන්නේ අපිට පේන්නේ. එහෙනම් එබඳු රූප ආහාරයෙන් හැදෙන එබඳු කුරුබු කොටස් වලින් යුක්ත වූ ඒ රූපය ඇති දිරිපිටට එනකොට අපිට මේ දරුව කියන අදහස ඇති වෙලා නේද කියලා බලන්න. මොකද දැන් අර රූපේ තියෙන්නේ අච්චරමයි කියන ටික පිළිගන්න වෙනවනේ හිතට අනිවාර්යයෙන්. කොහොම ওই ටික බලනකොට බා දරුවා ඉන්නවා ඉන්න දරුවා පෙවුනා කියන එක නෙමෙයි අනිත් පැත්තට කරකෙන. අනාත්ම ආහාරයෙන් හැදුණු රූපය ඇසිදි පිටට එනකොට තමන් තුල දරුවා කියන අදහස තියෙනව නේද කියලා බලනකොට බහැර දරුවෙක් ඉන්නවා කියන එක සිහි කරන එක වැරදි කියලා තවන්ට තේරෙනවා. බාහිර රූපය තමන් ඇසිදි පිටට එනකොට හැංගිලෙම තමන් තුල දරුවා කියන අදහස ඇති වෙනවා. තමන්ට බහැර සිහි කරන්න බෑ. ඇයි බහැර සිහි බහැර දවියක් සිහි කරන්නේ බහැර තියෙන්නේ ආයේ කනබුන ආහාරයයි ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකයි මේ රූපේ සිහි කරන්න පුළුවන් සත්පුද්දල නොවුණු රූපේ සිහි කෙරුවේ කියන නුවණ තියෙනවා ඒ රූපේ දකින්නකොට සමන්තුලායේ තුද්දලියකින් හැඟීම එනවා කියලා මේ විදිහට කාලයක් කරගෙන යනකොට නිවර්ණ ධර්ම එතකොට පුළුවන් හටගත්ත හැම දෙයක්ම නැති වෙනව නේද කියන ටික දකින්න ඕනම කෙනෙක්. ඒකයි මේක උපායක් බුදුරජාණන් දීලා තියෙනවා. මේ ඒකයි දැන් ලෝකෝත්තර
වරතුම ප්‍රශ්න තියෙනවා.
මොකද මේ ලෝකේ ඉන්න කෙනාට හරීම සියුම් මේක මිදෙන එක. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ උපායක් ඇටියට මේ සතර සතිපට්ඨාන පනවලා තියෙනවා. ලෝක ත්‍රිලක්ෂණය දේශනා කළා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දේශනා කළා. පෙන්වලා ඒකක දකින්ද එතනින් පැනවෙන බුදුරජාණන් වහන්සේ මහණනි මේ එකම මගයි කියලා සතිපට්ඨාන පැනවෙන්නේ නිසා. උපාය. එතකොට දැන් කායानुපස්සනාව ගත්තාම ඔය අපි කතා කිව්වේ දැන් ඔය කායानुපස්සනාව. ඒ ටිකෙන් ධාතු වශයෙන් හෝ කුණුම කොටස් වශයෙන් හෝ බලමින් ඒ කයේ ඇතිවීම බලමින් නැතිවීම බලමින් යනකොට ඔය ටික ඔය මට්ටෙන් හිතට පිළිගි හිතට බෑ කියන්න බෑ. ඈ ප්‍රතික්ෂේප කරන්න බෑ. අපිටම හිතටම ටොක්ක කරන්න උනොත් නෑ. යටදී කියන්න. කියන මට්ටමින් හිතට අනිවාර්යෙන් බාරගත යුතුයි ඒක. කියන තැනකින් එතකොට ඒක ඇත්තනේ. ටික 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 යන්න 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 ඇත්ත වැඩි දියුණු වෙන්න වෙන්න අත්ථී කායයතුව පනස සතිපච්චපත්ත හොත් සත්‍යේ පුද්ගලයේ නෝ කයපමණක් ඇත්ත යන සිය හොඳින් එළඹ සිටිනවා. ඒ කියන්නේ දැන් කලබුණ ආහාරයෙන් හැදුණු රූපේ තියෙන්නේ ඒ රූපේ තුල මේ වගේ කෙස්ලොම් නියද ධම්මස්නහර අනාත්මයි කියන එක ගැන සැකයක් නැහැ. ඒබඳු රූප ඇස ඉදිරිපිට එනකොට අම්මා තාත්තා දුව පුතා නෑදෑය මිනිස්සු යාළුවෝ කියන අදහස් තමයි තුල ඇති වෙලා කියන එක ගැන සැකයක් නැති තැනකටම එනවා ඔහම ගියාම මේ රූපය දැක්කහම කනබුන ආහාරය නිසා මේ රූපය හැදිලා ඒ රූපයේ දකිනකොටම මම කියන හැඟීම සිතේ ඇති වෙනවා නේද කියලා දකිනවා කය මම කියන්නේ කය නිසා මම කියන හැඟීම සිතේ ඇති වෙනවා අනිත් පැත්තේ යන්න බෑ ඒකයි මේ කායानुපස්සනාව වැඩිමෙන් අන්තිමට වෙන්නේ සත්‍ය පුද්ගල නෝ කයපමණ කැත යන සිය හොඳින් එළඹෙත. එතකොට මේ වගේ හිත පන දාගෙන මේ හිතන වේගයෙන් අතර වෙනවා. දැන් කී දෙනෙක් ගැන දවසකට හිතනවද මොකද අපි දන්න අඳුන පුද්ගලයෝ මිනිස්සු නෑදෑයි ඉන්නවා ඉන්නවා කියන කමින්දයි මේ සිතුවේ මෙච්චර. ඔය ඔක්කොම නතර වෙනවා. නතර වෙනවා කියන්නේ හිත සමාන සමාධිගත මනසකට මේ චක්කුම් පටිච්ච රූපේච උපජී චක්කුඥාන තින්න සංගති පස්සු මේ චක්කු සම්පස්සේ නිසා නේද මෙහෙම සංඥාවක් පහළ වෙන්නේ කියන එක සිහි කරන්න විතරයි ඕනේ. ඒ කියන්නේ ඉඳගාවට ගිහින් ලැබුණාම 아무තියෙන් සිහි කරන්න ඕනේ නැණි ඇත්ත පේන්නේ. ලැබුණින්දයි කියලා. ඒ වගේ මේ අමුතින් සිහි කරන්න ඕනේ සමාධිගත මනසකට මේ ධර්ම දන්න හින්දා මේ හේතු ටික නිසාමයි පෙවුනේ අපි අහකට යනකොට දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙනව නේද කියන එක එළඹ සිටමයි ඉන්නේ. අනිත්‍යයෙන් පේනවා කියන එක මේ එළඹ
සිටමයි.
වර්තමාන අනාගතය ගත්තම ඒ දෙකම මැදට ගත්තොත්
මේ මොහොත
කියලා මේ මොහොත සිට සමාධිගත කරන්න ඕන අපිට අමතක කරලා කරන්න යන්න ඕනේ වෙන්න ඕනේ කටේ වෙන්න ඕනේ ඒක අතීතය අතහරිනවා අනාගතය අතහැරලා මේ සාමුති සමාධිය කියන එකක් ගන්න හදන්න බෑ ඒ කියන්නේ චිත්ත ඒකග්ගතාවය ඇති වෙනවා කියන්නේම නොයෙක් නොයෙක් අරමුණු සිහි කරන කම නතර වෙලා ඒ කියේ දැන් හිත එකක් ගයි කියලා කියන්නේ හිත නතර වෙන්නේ නැහැ හිතේ වේකෙනවත් නැහැ මේ
විලි නවත්ත
නෑ නොයෙක් නොයෙක් සිතින් නොයෙක් නොයෙක් දේ අරමුණු කරන්නේ නැතුව එකම දෙයක් අරමුණු කරන්න සලස්සලා ඒකක් ගයි කියන්නේ ඒක දැන් මම මේ තාප්පෙ දිහත් බලනවා නේද ගහ දිහා බලනවා මේ ගැටජික දිහා බලනවා මෙහෙම වටපිටාව බලබලා ඉන්නකොට මට නොයෙක් අරමුණු මම ඒ වෙනුවට කනුව දිහා විතරක්ම බලාගෙන ඉන්නවා සිත උපදින සිතුවිලි උපදින වේගයේ වෙනසක් නැහැ ආර නොයෙක් දේ අරමුණු කිරීමක් කරන්නේ නැතුව එකම දෙයක් අරමුණු කරලා විතරක් තියෙනවා දැන් ඒ නිසා සිත එකක් ගයි සිත එක දෙයක් මුල් කරගෙන නානත්වයක් අන්න ඒ වගේ සිද්ධියක් වෙයි. දැන් අර හැම දෙයක්ම සිහි කිරීම නිසා ඇතිවෙන දැනුමක් නෑ එතකොට. එකම දෙයක් මුල් කාරණාම කරගෙන ඇතිවෙච්ච දැනුමක් විතරයි තියෙන්නේ. එතකොට වෙන්නේ අපේ මනසේ අර හැම දෙයක්ම සිහි කර 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 ඉන්නකොට ඒ ඇලින් ගැටින් ඇති වුණා නම් ඒ ඇලින් ගැටින් ඇති වෙන්නේ ඇලින් ගැටින් ඇති නොවෙන එකම නිමිත්තකට හිත උරු කළා. සමාධියෙන් කෙලෙස් දුරු වෙනවා කියලා කියන්නේ ලෝභදේශ අඩු වෙනවා කියලා කියන්නේ ඒ නිසා. ඇයි දැන් අපි දික්තිය සිහි කළාම ඒකේ රැවටිලා ඒක ඇත්ත වෙලා ඇලීම් ගැටීමකුත් ඇති වුණා නම් ගහ සිහි කරනකොට මේ එකින් එක සිහි කරන ගානේ නිකන් ඉන්නේ අපි ඌව පැටලෙනවනේ. දැන් අපි මං කනුව විතරක්ම සිහි කරමින් ඉන්නකොට මේ අරමුණේ ඇලීම් ගැටීමක් ඇති වෙන්නේත් නැහැ. අනිත් ඒවට යන්නේත් නැත්ත එතකොට මට මනස තුල ඉබේම ලෝභ දේශ දෙක සංසිඳෙන ක්‍රියාදාමයක් උයි මම මේ ඉන්නේ.
ඒකාග්‍රතාවය කියලා.
ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒක. අන්න එමත්තමත් කාලයක් ගියාම මේ හිතේ තියෙන සිතුවිලි වලින් පෙන්වපු ලෝකයේ කියන එක බොරුවක් කියන එක තේරෙනවා ඉබේ. ඒ මට්ටම මැකෙනවා. මැකිලම යනවා. හොඳට සමාධිය නැගත.
ඒකට භාවනාම කරන්න නැතුව තම වැඩ කරන ගමන්ම ඕක
අර අර වගේ එකක් හිත හිත හිතනවා හරි. ඒ දැන් අපි හොඳටම දන්නවා පුද්ගලිය ඉන්න හින්දද පුද්ගලිය ගැන හිතන්නේ. දැන් සත්වයේ ඉන්න හින්දද සත්වයේ ගැන හිතන්නේ. ඔබතුමා නිතරම සත්වයා පුද්ගලයා කියලා හම්බ වෙන තැනක තියෙන ඇත්ත බලන එච්චරක සම්මාදිට්ඨි අපි තින් දැන් යාළුවා හම්බුනා නිමල් කියලා මතක් වුණා කියන්නේ නිමල් කියන තැනක එතන තියෙන රූපේ දෙත්ත මෙහෙම කියලා හිතර ගමන් මේ වාහනය යන ගමන් නැත්නම් වැඩ කරන ගමන් ඈ රූපේ යථා ස්වභාවය සිහි කරන ඕම කාලයක් සිහි කර කර ඉන්නකොට ওই තමයි භාවනාව ඉබේමයි බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින් හිත කියන මේ තදකම ලිහිල් වෙන ටික ටික මෝඩකම අඩු වෙනකොට පුද්ගලය ගැන පුද්ගලය ඉන්නවා කියලා කම නිසා මේ හිතුවනම් හිතුණනම් ඒ සිතුවිලි ටික ඔක්කොම නතරයි ඒ ඔය සමාධියට තමයි නෝනින් මෙනෙහි කිරීම නිසා ඇත්ත දැකලා ඇති වෙන සමාධියට තමයි සම්මා සමාධිය කියලා කියන්නේ ඔය සමාධියෙන් ඒකාන්තයෙන්ම ආශ්‍රයක්ෂේත්‍රපත් වෙනවා. ඊට මෙහා අපිට පුළුවන් පුද්ගලයෝ තාම ඉන්නව හිටියොත් නොයෙක් දෙනා ගැන හිතන නිසයි මේ ඇලින් ගැටින් දෙක ඇති වෙන්නේ කියන අදහස නිසා නොහිත වෙන කමඨනක් එක. එතකොට මෝහය යට එකල චිත්ත ඒකාගතාවයක් ඇති කරගන්න. ඒකෙන් වහලා තියෙන පැත්ත දෙකේ යම් වෙලාවකදී ආපහු සමාධිය බිඳුනතර පුද්ගල භාවය ඇත් වෙනවා යාළ. ඒකට මේකද කියන සමතය මුල් කරගත් සමාධිය කියලා. ওই විදිහට විදර්ශනා මූලික සමාධිය විදර්ශනා පූර්වංගම සමතේ ලබා ගන්න එක දැනකම ඉන්නවා කියලා එකක් නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින වැඩ උපල කරන්නේ ඔය කායගත සතිය වඩන්න ආධ්‍යාත්මික වේවා බාහිර වේවා රූපේ ගැන බලන්න සවිඥානික රූපේ ගැන තමන් ගැහදී අමං ගැහදී එච්චරම ඒ ටික විතර කරන්නේ ඒක කරනකොට ඒ ධර්මතාවය විසින් තමන්ව අනුක්‍රමයෙන් ගැඹුරට කල්පනා කරනවා